ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
අපි එහෙමනම් දැන් ආරම්භ කරනවා සුපුරුදු විදිහට සිකුරාදා දවසේ අපගේ ලෝකයේ විත්ති සොයා බලන ලෝව වටා විදේශ විත්ති සමාලෝචනය ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාවත් සම්බන්ධ කරගෙන. අමල් ආයුබෝවන් සුබෝදෑසනක්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි මුලින්ම සාකච්ඡා කරමු ඇෆ්ගනිස්තානයේ මොකද වෙන්නේ යන්නේ කියලා. මොකද සමස්ත ලෝකයේම අවධානය මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ වෙත යොමු වෙලා තියෙන්නේ. අපිත් මීට කලින් සතිවලදී ඒ වෙනකොට පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් හිටියා මේ විශේෂාංගයෙන් සහපගේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශවලින්. එතනදී දැන් ඇෆ්ගනිස්තානයේ මේ තලිබාන් කැරලිකරුවන් අතට වැඩි බලයක් රටේ හිමිවන තත්ත්වයක් උද්ගත වෙමින් තියෙන්නේ. ලෝකයේ අනිකුත් බලවත් රටවල් ඒ පිළිබඳව අවධානයෙන් සිටින්නේ තමන්ගේ ඒ රටේ සේවය කරන තානාපති නිලධාරීන් ආපසු කැඳ ගන්න හමුදා සෙබළුන් ආපසු කැඳවා ගන්න යුහු සුළුව කටයුතු කරන වකවානුවක් විදිහට මේ දින කිහිපේ සඳහන් කරන්නට පුළුවන්. අපි කැමති අමල් මේ ඇෆ්ගනිස්තානයට මොකද වෙන්න යන්නේ ඒ කියන තොරතුරු වලින්ම අද සාකච්ඡාව ආරම්භ කරන්න.
දිලෘක්ෂි, මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගරවලින් රටේ දෙවනි ස්ථානයට තියෙන කන්දහා කියන නගරය තලිබන් වරුන් අත්පත් කරගෙන තියෙනවා. දැන් මේ වෙනකොට කාබුල් නගරය හැරෙන්නට අනෙකුත් ප්‍රධාන නගර සියල්ලක්ම තලිබන් වරුන් යටතේ තමයි මේ වෙනකොට තියෙන්නේ. තව මාසයක් හෝ මාස 3ක් වගේ කාලයක් ඇතුළතදී අගනුවර වන කාබුල් නුවරත් තලිබන් වරුන්ට ඔවුන්ගේ බලයට පත්වීමේ අවධානමක් තියෙනවා කියලා මේ වෙනකොට ලෝක බලවතුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව ඇමරිකාව අතරම අගෝස්තු 31 වෙනිදා වෙනකොට සියලුම ඇමරිකානු බටපිරිස් අෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නවා කියලා තමයි තිබුණේ දිලෘක්ෂි. මේ වෙනකොටත් අෆ්ගනිස්තානයේ ඇමරිකන් බටපිරිස් 650කට නොවැඩි පිරිසක් තමයි රඳවලා තියෙන්නේ. නමුත් ඇමරිකාව දැන් සඳහන් කරලා තියෙනවා ඔවුන් තමන්ගේ බටපිරිස් 3000ක් පමණ ඉදිරි 24 තුළදී අෆ්ගනිස්තානයට පිටත් කරනවායි කියලා. දැනට කාබුල් අගනුවර සිටින ඇමරිකානු තානාපති අංශ ඒ රටින් ඉවත් කර ගැනීමේ කටයුත්ත සඳහා ඒකම බ්‍රිතාන්‍යත් ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. ඔවුන් හමුදා බටපිරිස යවනවායි කියලා තමන්ගේ තානාපති නිලධාරීන් අෆ්ගනිස්තානයේ අගනුවරින් ඉවත් කර ගැනීම සඳහා. ඉතාමත්ම දරුණු විදිහට මේ වෙනකොට රට පුරාම රටේ අනෙකුත් ඉතුරු වෙලා තියෙන නගරවල මේ වෙනකොට තලිබන් වරුන් දිගින් දිගටම ආක්‍රමණය කරමින් ඉන්නවා. තමන්ගේ බලය ප්‍රදර්ශනය කරලා මේ වෙනකොට රජේ හමුදා ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. පහුගිය සතිය වගේ විතර කාලයේදී සාමාන්‍ය ජනතාව 1000කට විතර ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා. ඒ එකම රට ඇතුලේ මේ වෙනකොට 104කට වැඩි ඇෆ්ගන් ජාතිකයන් පිරිසක් සරණාගතයින් බවට පත් වෙලා තියෙනවා. ඒකෙන් අති බහුතරය මේ වෙනකොට කාබුල් නුවරට පැමිණලා තියෙනවා සරණාගතයින් හැටියට. මොකද ඔවුන් විශ්වාස කරනවා දැනට කාබුල් නගරය පමණයි තලිබන් වරුන්ගේ ග්‍රහණය නැති ප්‍රධාන නගරයක් හැටියට තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඉතාමත්ම උග්‍ර සරණාගතයින්ගේ ප්‍රශ්නයක් කාබුල් නුවර ඇති වෙලා තියෙනවා.
දැන් ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ බලවත් රාජ්‍ය තමන්ගේ රාජතාන්ත්‍රික නිලධාරීන් හමුදා සෙබළු නිවත් කරගන්න අතරතුරේදී ඔස්ට්‍රේලියාව පැත්තෙන් කතා කළොත් එහෙම ජූනි මාසයේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ බොහෝ නිලධාරීන් හමුදා නිලධාරීන් ආපසු කැඳවලා තියෙන්නේ. දැන් අද වෙනකොට අපිට වාර්තා වෙනවා ඔස්ට්‍රේලියාවේ වත්මන් ආරක්ෂක අමාත්‍යවරයා විදිහට කටයුතු කරන පීටර් ඩටන් මහතා සඳහන් කළා තියෙනවා ඔස්ට්‍රේලියාව මේ වෙනකොට සැලසුමක් සකස් කරමින් ඉන්නේ කියලා. ඇෆ්ගනිස්තානයේ මේ වෙනකොට ඔස්ට්‍රේලියානු ජාතිකයන් 80ක් විතර ඉන්නවා ඔවුන්ව වහාම මෙරටට ආපසු ගෙන්වා ගන්න. ඉතින් තත්ත්වය පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ. අපි බලමු ඉදිරි දින කිහිපය ඇතුළතදී අපිට මොනවද වාර්තාවන අලුත් තොරතුරු කියලා ඇෆ්ගනිස්තානයේ පැත්තෙන්. අපි මීළඟ සාකච්ඡාවට යනවා විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාස පිළිබඳව. මේ වෙනකොට ලෝකයේ ඇතැම් කලාපවල හීට් වේව්ස් තාප තරංග හරහා දැඩි උෂ්ණත්වයක් ලැබුණි වගේ තත්ත්ව ඇති වෙනවා. තවත් කලාපවල ගම් වතුර වගේ ජල ගැල්ම වගේ දේවල් වලින් විශාල වශයෙන් පුද්ගල සහ දේපල හානි සිදුවෙමින් තියෙනවා. ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා මේ දේශගුණික විපර්යාස සම්බන්ධව වන නවතම වාර්තාවලින් හෙළිදරව් වන කරුණුත්. අපි කැමැති අමල් මේ වගේ වුණු අලුත්ම වාර්තාවක් තුළින් හෙළිදරව් වන කරුණු මේ පිළිබඳ මේ වෙනකොට සාකච්ඡා කරමින් තියෙනවා. ඒ සම්බන්ධවත් ඔබෙන් තොරතුරු දැනගන්න.
ඔව් දිලෘක්ෂි, මේ සතිය තමයි මේ ඉන්ටර් ගවර්න්මෙන්ටල් පැනල් ඔන් ක්ලයිමට් චේන්ජ් එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ IPCC කියන වාර්තාව. ඒ කියන්නේ ලෝකයේ රටවල් සියලුම රටවල් එකතුව ලෝකයේ දේශගුණික විපර්යාස පිළිබඳ කරපු වාර්තාව මේක 2014ට පස්සේ ඔවුන් එළිදැක්වූ පළවෙනි වාර්තාව. මෙතනදී බොහොම පැහැදිලිවම ඔවුන් පෙන්වා දෙලා තියෙනවා ලෝකයේ දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහට ගෝලීය උෂ්ණත්වය අංශක 1.5ක ප්‍රමාණයට වැඩිවීමකට සීමා කරන්න මීට කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටවල් ගත්ත ඒ පියවර ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය මතු කරලා තියෙනවා. ඉතින් මෙතන මේ IPCC වාර්තාවෙන් බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා ලෝකේ ඉතාමත්ම භයානක අවදානම් තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා කියලා. ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම නිසා මේ කාරණාව නිසා තමයි දිගින් දිගටම දේශගුණික විපර්යාස කියන අපි කියන මේ ක්ලයිමට් චේන්ජ් කියන දේ මෙද සිද්ධ වෙන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට දරුණු විදිහට මේ උෂ්ණත්වය තියෙන අවස්ථාවලදී ඉතාමත්ම දැඩි උෂ්ණත්වය ඇති වෙනත් ඒ වගේම ඒකට ප්‍රතිවිරුද්ධව සීතල කාලවලට ඉතාමත්ම අධික සීත දේශගුණයක් ඇතිවන්නට ඉවැනි හේතු එවැනි දේවල්ට හේතුව හැටියට මේ ක්ලයිමට් චේන්ජ් කියන එක ඔවුන් එළිදක්වලා තියෙනවා. ඉතින් ඉතාමත්ම ඉක්මනින් මුළු ලෝකයේම අවධානය මේ පිළිබඳ මේ සම්බන්ධයෙන් යොමුවන්නට ඕනේ කියන කාරණාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ IPCC වාර්තාවෙන් එළිදක්වලා තියෙනවා.
එතකොට අමල් දැන් මේ වෙනකොට වාර්තා වෙන්නේ මොන වගේ කලාපද මොන වගේ රටවල්ද මේ දැඩි ගංවතුර සහ දැඩි උෂ්ණත්ව සහ ලැබුගිනි වලින් පීඩාවට පත් වුණු රටවල් හෝ කලාප විදිහට?
ඔව් මේ වෙනකොට දිලුක්ෂි මුළු යුරෝපයේම උෂ්ණත්වය මීට කලින් තිබුණට වඩා උග්‍ර තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම බ්‍රහස්පතින්දා වෙනකොට යුරෝපයේ ඉතිහාසයේ වාර්තා වෙච්ච වැඩිම උෂ්ණත්වය ඉතාලියේ සිසිලි නගරේ වාර්තා වෙලා තියෙනවා. අංශක 48.8ක උෂ්ණත්වයක් වාර්තා වෙලා තියෙනවා. ඉතිහාසයේ කවමදාකවත් මෙතරම් දැඩි උෂ්ණත්වයක් යුරෝපයේ කොහෙවත් වාර්තා වෙලා තිබිලා නැහැ. 70 දශකයේ එක් වතාවක පමණක් අංශක 48.5කට ඒත් සිසිලිවලම වාර්තා වෙලා තිබුණා. නමුත් මේක තමයි ඒ දශක 4කට වැඩි කාලයකට පස්සේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වෙලා තියෙන. ඉතින් මේ වෙනකොට ඉතාලිය, ග්‍රීසිය, තුර්කිය ඒ කලාපේම ඉතාමත්ම දරුණු ලැබුගිනි වලට මුහුණ පාලා තියෙනවා. මේක මේ ලැබුගිනි වලටත් හේතුව දේශගුණික විපර්යාසය එහෙම නැත්නම් මේ ක්ලයිමට් චේන්ජ් කියලා තමයි කියන්නේ. මේ වෙනකොට තුර්කිය සහ ග්‍රීසිය දසදහස් ගණනක් ජනතාව තමන්ගේ නිවෙස් වලින් ඉවත් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ ජීවිත හානි සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව තුර්කියේ එක ප්‍රදේශයක ලැබුගිනි වලින් යම් පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනකොට තුර්කියේ උතුරු කරේ මේ වෙනකොට ගංවතුර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා දිරලක්ෂි. ඒ ගංවතුරෙන් මේ වෙනකොට තුර්කියේ 17 දෙනෙක් පහුගිය පැය 24 තුළදී ජීවිතක්ෂයට පත් වුණායි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ විදිහට අපි කියන මේ එක්ස්ට්‍රීම් වෙද බොහොම දරුණු විදිහට දේශගුණික විපර්යාස ඇති වෙනවයි කියන එක බොහොම පැහැදිලිව පේන්නට තියෙනවා. මේ එක්සත් ජාතීන්ගේ වාර්තාව එළිදක්වලා සතියක් යන්නත් කලින් මෙවැනි දෙයක් යුරෝපයේම ඇති වෙච්ච එක තමයි විශේෂ කාරණාවක් හැටියට තියෙන්නේ.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ලෝකයේ තවමත් නිමාවට පත්වලා නැති මේ කොවිඩ් වෛරස තර්ජනය පිළිබඳව. ලෝකයේ ඇතැම් කලාපවලින් මේ තර්ජනය මදක් පහව යමින් තියෙන අතරතුරේදී තවත් කලාපවල වර්ධනය වීමක් දකින්නට ලැබෙන. දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය අනුව අමල් ලෝකයේ මරණ සංඛ්‍යාව ආසාදිත සංඛ්‍යාව විදිහට ගත්තාම කොයි වගේ කලාපවලටද මේ තර්ජනය වැඩි වශයෙන් බලපාමින් තියෙන්නේ අමල්? සමස්ත ලෝකයේ මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව වන තොරතුරු කොහොමද දැන් අපිට වාර්තා වෙන්නේ?
දිලක්ෂණ මේ වෙනකොට 143කට අධික පිරිසක් කොරෝනා වෛරස් නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඇමරිකාව සහ යුරෝපීය කලාපයේ මීට කලින් ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේ වර්ධනය වෙච්ච වෛරසය දැන් යම් කිසි විදිහකට පාලනයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කලාපයේ අති බහුතරයක් මේ වෙනකොට එන්නකරණයට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඇමරිකාවෙත් ඒ වගේම යුරෝපීය සංගමේ රටවල් ඇතුළත් කියන බ්‍රිතාන්‍ය ඇතුළුව යුරෝපීය කලාපේ මේ වෙනකොට රෝගීන්ගේ වැඩිවීම ඉතාමත්ම අවම මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒකේ මරණ සංඛ්‍යාවත් සැලකිය යුතු විදිහකට අඩු වෙලා තියෙනවා. නමුත් ආසියානු කලාපේ විශේෂම අභිගත්තොත් අග්‍රගතික ආසියාවේ කියන්නේ ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් වල ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමේ ප්‍රවණතාවයක් අපි පහුගිය සතියේ දුටුවා. බැලුවොත් රුසියාවෙත් මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා. මේ වෙනකොට එක් දිනක වාර්තා වෙච්ච වැඩිම මරණ සංඛ්‍යාවත් රුසියාවෙන් වාර්තා වෙලා තියෙනවා. මරණ 800කට වැඩි ප්‍රමාණයක් එක් දිනකදී වාර්තා වෙලා තිබෙනවා. මේකත් වාර්තාගත තත්ත්වයක් රුසියාවට, ඒ විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදයත් එක්කලා. ඉතින් යුරෝපයේ ඇතුලේ මේ වෙනකොට සංචරණ සීමා ඉවත් කරමින් යුරෝපා සංගමයේ ඇතුළතුල ඕනෑම පුද්ගලයෙකුට විරෝධායනයකට ලක් නොවි ගමන් කිරීමට තිබිච්ච බාධක ලිහිල් කරලා තියෙනවා. නමුත් මේ වෛරසයේ කේන්ද්‍රය බවට පත්වලා තියෙන දැන් විශේෂයෙන්ම ආසියාවයි.
දැන් පොයේ මේ රුසියාවේ මේ කොරෝනා තර්ජනය තවදුරටත් හිසෝසෝමින් තියෙනවා කියන තත්වයේ පිළිබඳව කියද්දී යමල් මට මතක් වෙනවා, දැන් රුසියාවත් ශ්‍රී ලංකාවත් අතර යම් එකඟතාවක් තිබුණා නේද මේ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා ප්‍රතිශක්තිකරණය එන්නේ ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා. දැන් ඒ තත්වයටත් යම් බාධාවක් එල්ල වෙනවද මේ රුසියාවේ තියෙන මේ තත්වයේ හේතුවෙන්? මොකද මේ පිළිබඳව වර්තාවන තොරතුරු?
ඔව්, දැනට දැනගන්න තියෙන විදිහට ශ්‍රී ලංකා රජය විශාල ප්‍රමාණයක් මේ ස්පුට්නික් එන්න තැනියුම් කරලා, ඒ වගේම යම්කිසි කුඩා ප්‍රමාණයක් ලැබිලා ඒවා ශ්‍රී ලංකේ ජනතාවට ලබා දෙන්නට කටයුතු කරලා තිබුණා. නමුත් දෙවෙනි එන්නත හැටියට ස්පුට්නික් එක ලබා ගැනීමේදී යම්කිසි ප්‍රශ්නයක් පැනනගෙයි කියන දැන් සැකේ මතුවලා තියෙනවා. මොකද රුසියාව ඇතුලේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමත් එක්කලා රුසියාවට යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනයි කියලා තියෙනවා මේ ස්පුට්නික් එන්නත පිටරට යැවීම. ඉතින් ඒ අනුව අර මීට කලින් අවස්ථාවදී ශ්‍රී ලංකාව විශාල දරුණු ප්‍රශ්නයකට මුහුණ දුන්නා ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනිකා ඇනවීම කිරීමත් එක්කලා. මොකද ඉන්දියාවේ රෝගය පැතිර යන නිසා ඉන්දියාව ඇස්ට්‍රාසෙනිකා පිටරට යැවීම තහනම් කළා. ඉතින් එවැනි තත්ත්වයක් ස්පුට්නික් සම්බන්ධයෙන් දැන් ශ්‍රී ලංකාවේ උද්ගත වෙලා තියෙනවා. නමුත් ඒක එක්තරා විදිහකට සමනය කරන්නට හැකි වෙලා තියෙනවා චීනෙන් මහා පරිමාණයෙන් සයිනෝෆාම් එන්නත ලබා ගැනීමට දැන් ආණ්ඩු ශ්‍රී ලංකා රජය කටයුතු කරලා තියෙනවා. ඉතින් ස්පුට්නික් පළවෙනි මාත්‍රාව ලබා දුන්න අයට දෙවෙනි මාත්‍රාව සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක් තියෙනවද කියන ප්‍රශ්නේ මේ අවස්ථාවේ මතුවලා තියෙනවා. නමුත් ස්පුට්නික් එන්නත ලබා දුන්නේ ඉතා සුළු පිරිසකට තමයි පළවෙනි අධිකරණයේදී. ඉතින් ඒ නිසා අර දෙවෙනි මාත්‍රාව ඒ පිරිසට ලබා දීමේ කටයුතු තමයි දැන් ශ්‍රී ලංකා රජය අවධානය යොමුලා තියෙන්නේ. නමුත් ස්පුට්නික් එන්නත ඉදිරියේදී ලබා ගැනීම පිළිබඳ ලොකු ප්‍රශ්නාර්ථයක් මතුවලා තියෙනවා. මොකද මේ රෝගය රුසියාවේ පැතිර යන වේගය නිසා.
අපි ස්තුතිය පළ කරනවා අමල් මෙවරත් අපත් සමග සම්බන්ධ වෙලා ලෝකයේ අලුත් අත්විත්තේ වාර්තා කරන්නට ඉදිරිපත් වීම පිළිබඳව ප්‍රංශ ප්‍රවෘත්තිසේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි මේ සාකච්ඡාවට සුපුරුදු ලෙසින් සම්බන්ධ වුණේ. අපි ලබන සිකුරාදා යලිත් හමු වෙමු අමල්. ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.